කියන පොසිම ආයතන ආයතන.
ඔව් ගැලයා කියලා අදහස් කරන්නේ හොඳට හොයලා බැලුවොත් ආයතන 6ම. බෑ දකින්න.
එතකොට හිතෙන් තමයි රූපේ දකින්නේ, හිතෙන් තමයි රස දකින්නේ, දැනෙන්නේ, ගන්ධය, ස්පර්ශය, ඒ සියල්ලම ඇත්තවසෙන්ම දකින්නේ හිතෙන්. ඇසෙන් අපි ඇහෙන් දකින්නවා කියලා කිව්වට මොකද? ඒ දකින්නේ ඇසෙන්ම නොවේ ඒ හිතෙන්.
ඔව්.
එතකොට මේ හිත කියන එක එතනම ඒක වෙන් කරලා
හිතද රූපද? රූප තමයි ධාතු වලින් හැදෙන්නේ. ඒ නාම නාම ධර්ම ටික
ඒ පහේ එකතුවක් පහේ මිශ්‍රණය පහේ ගොඩක් නාම තමයි සිතක් ඇතිවෙනවා.
ඔව්.
එතකොට සිතුයි කයයි අපි ඉතාලියෙ මේ ගලයක් කියන්නේ අර පහකින් අර කොටස් පහකින් මිසිතයි මේ අනිත්තර පදේ ආපෝතේ දෝ කොලින් හැදුණු ටිකයි. එතකොට මේ හැම වෙලාවෙම මේ අනිත්තරිය මෙහෙමනවා
ඔතන ඒක තමයි. දැන් ඒ දැන් ඔය කමටහන් අපිට අහන්න ලැබෙනවා ගොඩක්. ඇහත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න, රූපෙත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න, විඥානෙත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න කියලා නේද? දැන් අපි දැන් කෙනෙක් හරි දැන් බලන්නේ මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි, ඇහැ වෙනස් වෙනවා, දුකයි අනාත්මයි. රූපයත් වෙනස් වෙනවා, අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවනේ නේද? ඊළඟට විඥාණය කියන එකත් වෙනස් වෙනවා, මේ අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් බලන්න කෙනෙක් දහමක් අහලා තේරුම් අරන් නැතුව කවුරු හරි ඇවිල්ලා ගොඩක් අය ඇවිල්ලා අහන්නේ ඔකයි. එහෙනම් මට දැන් භාවනා උපදේශයක් දෙන්න. විදර්ශනේ කරන්න. එතකොට අපි කියනවා කියලා හිතමු. ඔයා දැන් ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න. විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න. දැන් ඕක ගිහින් කරමු. දැන් ඔන්න නුවණින් දැන් හොයන්න ඕන ඔය ටික කරාම දැන් මේ කියපු ධර්මතාව අවබෝධ වෙයිද කියන එක. දැන් භාවනාව කරන්න පුළුවන් දෙගොල්ලක් ඉන්නවා. එක කොටසක් තමයි දහම අහලා තේරුම් අරන් අර මංකේ සම්මාදිට්ඨිය ඇති කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන කොටස. තව කොටසක් තමයි දහම අහලා සම්මාදිට්ඨිය නැහැ. ගුරුවරයා කියනවා ඔන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. එහේ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි ඕක බලන්න. රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. විඥානය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බලන්න. මම මට හංගල තියෙනවා. ගාක් තැන් වල ඕක කියා දෙනවා. දැන් ඔතන නෑ දැන් ඒ කියන්නේ මම තාම මම ඕක හරිද වැරදිද කිව්වේ නෑ. දැන් අපි නුවණින් හොයන්න ඕන ඔතන අඩුවක් තියනවද නැද්ද. දැන් දහමක් කියන්නේ මම අර අපි කතා කරපු ටික අහලා නැති කෙනෙක් ගිහිල්ලා භාවනා කරනවා. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි, රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි, විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් එයාට ලෝකෝත්තර අවබෝධයක් එයිද? ඇයි එන්නේ නැත්තේ? දැන් එයා කරනවනේ. දැන් මේ භාවනාව කරනවනේ. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි, ඇහැ වෙනස් වෙනවා, ඒ හින්දා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. රූපය වෙනස් වෙනවා, ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. විඥානයත් මේ වෙනස් වෙනවා, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. ඒක ගුරුවරයෙක් කියා දෙන්නේ ඔක බලන්න කියලා. දැන් එයා ඕක වඩනවා. එතකොට එයාට අවබෝධ වෙන්නේ නැද්ද? දහම මේ කියන්නේ ලෝකෝත්තර දැක්ම එයිද නැද්ද කියන එක ඔන්න දැන් නුවණින් හිතන්න ඕන. එන්න විදිහක් නැහැ. පේනවද ඒ වෙනස? එතකොට ඒ කමටහන අරගෙන වැඩුවට අවබෝධයෙන් නැහැ. ඇයි එන්නේ නැත්තේ? නෑ මොකක්ද අවබෝධය? හරි ශ්‍රවණය කරලා හරි මොකක් හරි මොකද්ද ඔතන අඩු මොකද්ද? මොනවාද තේරුම් ගන්න? ඔක මෙහෙම හිතන්න. ඔයගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා කියනවා මම මොකද්ද කරන්න ඕන දැන් ඕක අවබෝධ කරගන්න. එතකොට කියනවා ඔය ඇහැ අනිත්‍යයි, අනිත්‍යයි වෙනස් වෙනවා, ඔක අනිත්‍යයි කියලා බලන්න. ඇහැට පේන රූපේ වෙනස් වෙනවා, අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. හරි? අපි ওই දෙක ගමුකෝ. දැන් එයා ඒක කරලා එයාට අවබෝධ වෙයිද? ලෝකෝත්තර ඥානයක් එයිද? නැත්නම් නිවන් අවබෝධ වෙයිද කවදා හරි? අඩු ගානේ සෝවන්නත් වෙයිද? අපිට හිතෙන්නේ නම් වෙයි කියලා නේද? දැන් ඕක මෙහෙම හිතන්නකෝ. අපි දැන් උපදේශක් දෙන්නේ ලෝකෙට අයිති දැක්ම ඉන්න කෙනෙකුට නේද? ඇහැයි රූපේ ලෝකේ තියෙන ඒවයි විශ්වාස කරන කෙනෙකුටනේ දැන් භාවනාව කියා දෙන්නේ. එයා ඇත්ත දැකලා නෙමෙයිනේ නේද? මුලාවේ ඉන්න කෙනෙකුටනේ දැන් භාවනා කරලා මුලාවේ මිදෙන්න කියන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති මට්ටමින් ඇහැ පාවිච්චි කරන කෙනෙකුටනේ ඔය භාවනා උපදේශ දෙන්නේ නේද? ඒ කියන්නේ අර බල්ලාගේ දෘෂ්ටියේ තාම ඉන්නේ. ඒ කියන්නේ පේන දේ තියනවා කියන එක. හරි? දැන් බලලා තේරුම් ගන්න හදනේ අනිත්‍යයි කියලා. දැන් අපි බල්ලට ඔය උපදේශ දුන්නොත්. ආ ඇහි අනිත්‍ය බලන්න ඇහැ වෙනස් වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඈ ඇහැට පේන රූපය වෙනස් වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් ඌ වතුර ළඟට ගිහිල්ලා අර බල්ලා දිහා බලාගෙන ඉඳන් ඔන්න. අර බල්ලා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඈ වෙනස් වෙනවා. ඔය බල්ලා පේන මේ ඇහත් අනිත්‍යයි දුකයි අනාත්මයි. හ්ම්? ඕක දැනගන්න විඥානෙත් හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි. කියලා භාවනා කර කර ඉන්නවා. දැන් ඌ මිදෙයිද? දැන් මුලාව මොකද්ද මුගේ තියෙන? වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එකනේ මුලාව. නේද? එහෙන් දැකලා රැවටිලා තියෙන්නේ වතුරේ බල්ලෙක් ඉන්නා බාහිර සතර මහා ධාතු බල්ලෙක් ඉන්නා නේද? දැන් ඇත්ත අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද? ওই රැවටීමෙන් මිදෙන්න ඕන. ආයි වතුරට එබෙනකොට ආයි රැවටෙන්න බෑ බල්ලෙක් ඉන්නවා කියලා. හරි ඇත්ත අවබෝධ වුණා නම් නේ අපේ මට්ටමින් හරි අවබෝධ වුණා නම් ආයේ බුරන්න බෑ වතුරට එපිලා. يعني බල්ලෙක් ඉන්නා කියලා හිතන්න බෑ. දැන් ඔයගොල්ලෝ නුවණින් බලන්න ඕන ඔන්න ඔය අවබෝධයේයිද අර විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා. වතුරේ ඉන්න බල්ලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා භාවනා කළාට උන්ට අවබෝධයක් එයිද? මේ නැති බල්ලෙක්ගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ එන්න විදිහක් නැහැ නේද? හැබැයි එකක් වෙනවා. ඒ බල්ලාට තියෙන බල්ලා හින්දා තරහ ගත්තා නම් ඒ තරහ අඩු වෙනවා. ඒ වෙනස් වෙන බල්ලෙක් නේ අනිත්‍ය බල්ලෙක් නේ මොකටද තරහ ගන්නෙ? නේද? අද ඉඳලා හෙට නැති වෙන බල්ලෙක් නේ තරහ නම් වැඩන්නේ. හ? ඒකකට තරහ අඩු කරනවා. ලෝභයක් එහෙම තිබුණා නම් ඒකත් අඩු වෙනවා. අනිත්‍යතාවය දැකලා. හරි? ඒ දෙක වෙනවා. කෙලස් තුනී වෙනවා. හැබැයි ඇත්ත අවබෝධ වෙනවා. මේ ඇහැමාව රැවට්ටුවා කියන එක අවබෝධ වෙයිද? සලායතනෙන් රැවට්ටුවා. මේ සලායතනෙන් හින්දා හදාගත්තු ලෝකයකට රැවටුණා කියන එක අවබෝධ වෙයිද? අවබෝධ වෙන්න බෑ. තේරෙනව නේද? බල්ලෙක් බල්ලෙක් කියලා බලන්නේ මාසේ බල්ලෙක් කියලා. නෑ, අපිත් කරන්නේ ওই විදිහටමයි. දැන් අපි ඇහෙන් දැකලා ලෝකෙට ඇති රූපයක් තියෙනවා කියලා හිතනවා. දැන් අතන පොල් ගහක් තියෙනවා කියලා හිතනවා. ඒකට අපි දැන් භාවනා කරන ওই පොල් ගහ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒක අපි දුකටපත් කරනවා. ඕක අනාත්මයි. ඕක දැකපු ඇහත් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දැන් ඔය කරන වැඩේ අර බල්ලට ওই භාවනාව කියා දුන්නා නම් ඌ කරනවා. ඒ ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්න කෙනා ඔන්න ඔක දැන් ආයේ අපි පොල් ගහක් දැක්කොත් රැවටෙන්නේ නැතුව ඉඳීවි. ආයේ රැවටෙනවා. එතන බල්ලා ආයේ වතුරට වෙන වතුරකට එබුණොත් ඌ රැවටෙනවා. ඒ බල්ලත් අනිත්‍යයි කියලා බලන්න වෙනවා. නේද? ඒ කෙලෙස් අඩු කරගන්න. ඒක හැමදාම අනිත්‍ය බලබල ඉන්න වෙනවා. එතකන් කෙලෙස් යටපත් වෙනවා. අනිත්‍ය බැලුවේ නැත්තම් කෙලෙස් මතු වෙනවා. එතකොට ඒක ලෝකෝත්තර නෙමෙයි. ඕක ලෞකික ප්‍රතිපදාව. ඕකට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. ඒ වැරදි නෙමෙයි. ඒකත් භාවනාවක්. ඒකත් සම්මාදිට්ඨියෙන් කෙරෙන දෙයක්. හැබැයි ඒක ලෝකෙට ආවිත් ඒකට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. දැන් හුඟාත් තැන්වල භාවනා කරනවා කියලා කරන්නේ ඕක. ඒක වැරදි නෙමේ. අර කෙලෙස් තුනී වෙනවා, හිතේ දිනුවක් වෙනවා. ලෝකෝත්තර පැත්ත දකින්න උදව් වෙනවා. හැබැයි දැකීම එන්නේ. ඒකට හිත සකස් කරනවා. ඒ හින්දා තමයි ඒකට කියන්නේ పూర్ව ප්‍රතිපදාව කියලා. పూర్ව ප්‍රතිපදාව වඩපු කෙනාට ලේසි ලෝකෝත්තර දැක්ම ගන්න. මගද කෙලෙස් යටපත් වෙලානේ. ඇලීම් ගැටීම් බොහොම තුනී වෙනවා. සමතෙන් කරන්නේ ඔක. ඔය ඔය විදිහට කිව්වේ නැතුවට අපි දැන් මෛත්‍රිය පිළිකුල දෙකෙන් කරන්නේ ඇලීම් ගැටීම් අඩු කරන. යටපත් කරන. ඒකෙන් හැබැයි කවදාවත් ඕවා නැති වෙන්නේ. නීවරණ ධර්ම යටපත් කරන. නීවරණ ධර්මමයි හේතු වෙන්නේ අවිද්‍යාවට. එතට නීවරණ ධර්ම යටපත් වුණාම අවිද්‍යාව දුරු කරගන්න පහසු වෙනවා. එහෙම පහසුවක් තියෙනවා. ඒ හින්දා ඒකත් ප්‍රතිපදාවේ කොටසක්. හැබැයි ඒක పూర్ව ප්‍රතිපදාව. ඕක වඩන කෙනාට ධර්මය ඇහුනොත් අන්නට ගල අවබෝධ වීමේ හැකියාව තියෙනවා. හැබැයි අර සද්ධර්මයේ ඇහිලා සම්මාදිට්ඨිය ඇති වුනේ නැත්තම් ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්නේ නැහැ. භාවනාව කළාට ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඒක තමන්ම තේරුම් ගන්න ඕන මෙන්න මේ සිද්ධියයි වෙන්නේ. ඒ හින්දා තමයි කියන්නේ ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා දැන ගැනීම තුලින් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා අර භාවනාව කරද්දී ඊට වඩා වෙනස්. දැන් එයා දන්නවා ඇයි මේ භාවනාව කරන්නේ. මෙන්න මේ මුලාවේ ඉන්නවා. මේ මුලාවෙන් මිදීම මෙහෙමයි. හැබැයි අපේ පරණ පුරුදු හින්දා තාම මුලාවේ ඉන්නවා. ඈ දැන් මේකෙන් නුවණ වැඩුණොත් ප්‍රඥාව වැඩුණොත් මිදෙන්න ඕන මේ මුලාවෙන්. අහම අවබෝධයක් තියෙනවා. එතකොට දැන් ගුරුවරයා කියපු හින්දා නෙමෙයි භාවනා කරන්නේ. Taman දන්නවා ඇයි මේ භාවනාව කරන්නේ, මේකේ ප්‍රයෝජනේ මොකද්ද, මේක කොච්චර කළොත් හරිද? ඈ ආයි ගිහින් අහන්න ඕනේ නෑ ගුරුවරයාගෙන් මම මෙච්චර කල් දැන් අනිත්‍ය වැඩුවා දැන් ඇද්ද? ඒක තමන්ගේ සම්මාදිට්ඨිය තියෙනවා නේද? දන්නවා දැන් මේ භාවනාවෙන් මෙච්චරයි ගන්න පුළුවන් ප්‍රතිඵල. ඊට වඩා වැඩුවට ඔය අවබෝධයට එහාට යන්න බෑ. යන්න ඕන නම් වෙන දෙයක් කරන්න ඕන නම් ඒකත් තමන්ම දැනගන්න. තෝය මට්ටම එන්නේ සම්මාදිට්ඨිය ආවහම. එතකොට කියන අර මගයි නොමගයි වෙන් කරගන්න පුළුවන්. මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා ඔක කියනවා. මාර්ගය මොකද්ද? මාර්ගේ නොවන දේ මොකද්ද? එතකොට තමන් මෙච්චර කල් කරපු එකේ අඩුවක් තියනවා නම් හදාගන්න තමන්ටම නුවණක් එනවා. ඒක නිකන් නෙමෙයි එන්නේ ධර්මයේ. යෝනිසෝ මනසිකාරේ හදාගන්න උදව් වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ ඉන්නේ සද්ධර්මයේ. අහලා තේරුම් ගත්ත දවසට. එතකන් අපි යෝනිසෝ මනසිකාරෙන් බලනවා කිව්වට යෝනිසෝ මනසිකාරේ යෙදෙන්නේ නැහැ. යෝනිසෝ කියන්නේ මේ උපදින හැටි දැකීම. දැන් ලෝකේ උපදින්නේ ඇයි කියලා දැකීමේ හැකියාව. ආයතනේ උපදින්නේ ඇයි? අර හේතු ටිකත් එක්ක දකින්න ඕනේ. මේ හේතු යෙදෙනකොට මේක තියෙනවා. මේ හේතු යෙදෙනකොට යෙදෙන්නේ නැත්තම් මේක නැහැ. සමුදේ තියෙනවා නම් තමයි මේක තියෙන්නේ. සමුදේ නැත්තම් නිරුද්ධයි. ඒ දැක්ම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක හරි ගැඹුරුයි හරි සියුම්. ඔය දෙක වෙන් කරගන්න ලේසි නෑ. ඔය ටික ආයේ ආයේ බලන්න වෙනවා, නුවණින් මෙනෙහි කරන්න වෙනවා. ඔය ඔය පොඩි දෙයක් වුණාට ඔතන තියෙනවා ලොකු වෙනසක්. ලෞකිකයි ලෝකෝත්තරයි කියන දෙකේ වෙනස ඔතන තියෙනවා. ලෝකෙට අයිති දැක්මයි ලෝකෙන් මිදෙන පැත්තයි කියන වෙනස උතන තියෙනවා. එහෙනම්යි මේක මේ කියන්නේ මේ ආයතන පිරිසිඳ දැකීම හරි වැදගත් කියන එක. ආයතනය මොකද්ද? ආයතනේ හටගන්නේ ඇයි? නැත්තම් මේ ආයතන නිරෝධය කියන එක හිතාගන්නවත් බැරි දෙයක්. හැබැයි රහතන් වහන්සේ ආයතන නිරෝධ කරනවා. සලායතන නිරෝධා. පටිච්ච සමුප්පාද කියනවා නේද? සලායතන නිරෝධා. අපිට ලෝකෙට ආйти මට්ටමින් අහන්න වෙනවා. ඒතකොට රහතන් වහන්සේ ගෑ හැතිබුන් නැද්ද? කන තිබුන්නේ. පින්දපාතය දිනනවා. සෙත්තප. ඔව්. සත්‍යක්‍රියා කරන්න කියලා. සත්‍යක්‍රියා කරන්න කියන්නේ මොකක් කියලාද? මම කිසිම ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා සත්‍යක්‍රියා කරන්න කියනවා. ඒ ඉපදුනාට පස්සේ හා ඉස්සෙල්ලා කියන්නේ මම මේ ඉපදුනාට පස්සේ බුදුහාමුදුරුවෝ කියන අඟුලිමාල හාමුදුරන්ට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරන්න මම මේ ඉපදුනාට පස්සේ ප්‍රාණඝාතයක් කළේ නැහැ ඒ සත්‍යයේ බලයෙන් මේ වේදනාව පහ වෙන්න දරු ප්‍රසූතිය වෙන්න කියලා. එතකොට අඟුලිමාල හාමුදුරුවෝ අහනවා මං කොහොමද එහෙම සත්‍යක්‍රියා කරන්නේ මම මේ කොච්චර මිනි මැරුවද කියලා. රහත්භාවයේ ලැබුවට පස්සේ කිසිම ප්‍රාණඝාතයක් කළේ නැහැ. ඒකයි එතන ඉපදීම කියන්නේ. මතක තියාගන්න බැරි කමන්නේ. මතකයයි මේ මුලාවෙන් ගැනීමයි දෙක. මුලාවෙන් ගත්තු දේ මතක තියාගන්නත් පුළුවන්. දැන් බල්ලට මතක තියාගන්න පුළුවන් අන්න අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට මතක තියාගෙන තියෙන්නේ මුලාව. වේදනාව දුරු කරා. ඔව්. ඔව්. එතන මුලා වුණා කියලා. අපි මතක තියාගන්නේ මුලාවෙන් ගන්න දේවල් ටික. ලෝකෙට අයිති දේවල් ටික. දැන් ලෝකෙට අයිති දේවල් හදලා තියෙන්නේ මුලාවෙන්. අවිද්‍යාවෙන්. ඕක තේරුම් ගත්තට පස්සේ ඉතින් ඒවා මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි සම්මතේ කෙනෙක් එක්ක කතා කරද්දී ඒක මතක් කරලා කියන්න පුළුවන් ඕනා. එහෙම එකක් තියෙනවා. ඒ කියනවා කියන්නේ කතා කරනවා කියන්නේ රවටුණා නෙවෙයි. ඔය කියන්නේ තේරුම් ගන්න ටිකක් අමාරුයි. මං අර සුදස්සන සාමිනවහන්සේම දෙන උපමාවක් තමයි අර පොඩි ළමයි එක්ක සෙල්ලම් කරද්දි බෝනික් එක දෙනවා. එතකොට අපි බෝනික් කට කියන්නේ ඔන්න බබෙක් ඉන්නවා සෙල්ලම් කරන්න, ළමෙක් ඉන්නවා සෙල්ලම් කරන්න. දැන් එහෙම කිව්වා කියලා අපි බෝනික් කට පණ තියනවා කියලා අපි මුලා වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඒ මට්ටමින් කතා කරන්න ළමයා. එහෙම නැත්නම් ළමයා වැලිබත්තු කියලා ගෙනත් දුන්නාම ওই වැලි ගොඩක් නේ කියලා විසි කරන්නත් පුළුවන්. නැත්නම් ඒක කනවා වගේ පෙන්නලා ඒ ළමයා සතුටු කරන්නත් පුළුවන්. ඉතින් ළමයා අඬනවාද සතුටු කරනවද කියන්නේ එක මේ අපි මුලා වෙනවද නැද්ද කියන එක නෙවෙයි. අපි කවදාවත් ඕක කනවා පෙන්නවා කියලා වැලි වලට බත් කියලා රැවටුණා කියලා හිතන්නේ වෙන්නේ නැහැ. තේරෙනවද? ඇත්ත දැකපු කෙනා ආයේ රැවටෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ ආයේ රැවටෙන්නේ නැහැ. හැබැයි ලෝකෙ මට්ටමින් ක්‍රියා කරන්න පුළුවන්. ඒ ලෝකයට අනුකම්පා කරලා. අපි දැන් දරුවට අනුකම්පා කරලානේ ඕවා වැලි කියන්නේ නැත්තේ. ආවක් කියන්නේ. දරුවා දුකටපත් කරන්න කැමති නැති හින්දා. තේරෙනවද? නේද අපි රැවටෙන හින්දා නෙමෙයිනේ අපි තා ඇත්ත තමයි බත් තමයි කියලා එහෙම මේවා වෙනව නෙමෙයිනේ. එතකොට ඒ ලෝකයා දුකටපත් වෙනවා දකින්නකොට සමහර වෙලාවට පොඩි උදව්වක් කරනවා.
දැනගෙන
කරන්නේ අවබෝධයෙන් කරන්නේ. ඒ දැනගත්තට දන්නවා ඔය දුක මේ ජීවිතේ විතරක් නෙමෙයි ආයෙ සසර ගියත් ඕ දුක්ම විඳිනවා කියන ඒ අවබෝධය තියෙනවා. එකර තාවකාලිකව මේ කියන්නේ ඔය ප්‍රඥාපැත්ත පෙන්නව නෙමෙයිනේ. ලෝකෙට අයිති මට්ටමින් සමහර විට දැන් කෙනෙක් අපාගත වෙනවා පිනිපෙනී තියෙනකොට සමහර විට ඒක වළක්වනවා. එයාව හොඳ තැනකට යොමු කරනවා. හැබැයි ඔපි යාතෝ අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ වගේ දේවල් කරනවා. අපිට පෙනිපෙනි කෙනෙක් පවක් කරනකොට අපිට පුළුවන්කම තියනවා නේද ඒව වළක්වන්න උත්සාහ කරනවා නේද ඒ වගේ වැඩ. හැබැයි ඒක කළා කියලා එයා රහත් වෙන්නේ නැහැ.
ආතන් වංශයේ කෙනෙක් පුතග්ජනෙක් කෙනෙක් යනකොට නම කීලා කතා කිරීමත්
මේ කතා කරනවා
සම්පාවින් කරන දෙයක්.
ඔව්. එහෙම නෑ ඒකෙන් කියන්නේ කවදාවත් මේ මුලා වුණා කියලා. මම කියලා කතා කරනවා. ඒ සම්මතේ ඉතින් සම්මතේ අය එක්ක කතා කරන්න ඕන සම්මතේ. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ ආ මම ඉන්නවනේ ඒකයි මම කිව්වේ කියලා. එහෙම අදහස් වෙන්නේ නැහැ. එයා රැවටෙන්නේ. හැබැයි රැවටිච්ච අය එක්ක කතා කරන්න වෙන්නේ මේ භාෂාවෙන්. නැත්තම් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ප්‍රඥාවේදී හරි දැන් ඔය දැන් අපි දහං කරුණු කියා දෙනකොට දැන් ඕගොල්ලන්ගේ මට්ටමින් තව කොටසකට ගිහින් කතා කරන්න බෑ. අලුත් පිරිසකට කියනකොට ඒගොල්ලන්ට තේරෙන මට්ටමින් කතා කරන්න වෙන සමහරට ලෝකේට අයිති මට්ටමින් කියලා කියලා තමයි ටික ටික මේ මට්ටමට ගියේ. මේවා එකපාරට කිව්වහම ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. නෑ. නෑ සමහරුන්ට මේවා කිව්වහම ඔය මොනවද කියන්නේ කියලා හිතනවා නේද? පේන දේ තියනවාද? ඇහැ කියන්නේ මොකද්ද? ඔය මං කිව්වේ දැන් රස සම්භාර චක්කු මේ මස්ගුලිය ඇහැ කියලා හිතාගෙන දැඩිව විශ්වාස කරන කෙනාට එකපාරටම ඕක ඇහැ නෙමෙයි කිව්වහම අපිට පිස්සු කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න යම් කිසි ප්‍රඥාවක් තියනවා කියලා හිතනහම තමයි ඒක කියා දෙන්න පුළුවන්. ඉතින් ඒ තමන්ගේ පැත්තෙනුත් එන්න ඕන අර අවබෝධය ගන්න පුළුවන් මට්ටමකට. එතකොට ඔය දැන් අතන මේ ඇහි අනිත්‍ය කියන්නේ අපි තියන හැකනේ අනිත්‍ය බලන්නේ මේ සසම්බාර චක්කුයි. ඒක බැලුවට ඇත්ත ඇති හැටියට දකින්න බෑ. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඇහැ කියන්නේ මොකද්ද? ඒතර මේ පෙනීම ඇති කරන වෙලාවේ විතරයි ඇහැ තියෙන්නේ. පෙනීම නැත්තම් ඇහක් නැහැ. ඇහක් ඉපදিলাවත් නැහැ. පෙනීම සිද්ධ වෙන්නේ නැත්තම් ඇහක් තියනවා කියලා කියන්න බෑ. නේද? ඒ අර්ථයෙන් ගන්නකොට. පෙනීම සිද්ධ වෙන මොහොතේ විතරයි ඇහැ තියෙන්නේ. ඇයි මේ පෙනීම කරනවා නම් විතරනේ ඇහක් කියලා
කියන්නේ.
ආයතනයක් ඔව්. එතකොට ආයතනයක් ඉපදිලා තියෙන්නේ පෙනීම සිද්ධ වෙන මොහොතේ විතරයි. පෙනීම සිද්ධ නොවනවා නම් ආයතනෙ නිරුද්ධයි. හරි. එතකොට අපි සද්දයක් අහන වෙලාවක මොන විඥානෙද තියෙන්නේ? සෝත විඥානය. ඒ වෙලාවේ චක්කු විඥානෙ තියනවද? නැහැ. සද්දය අහන වෙලාවේ තියෙන්නේ සෝත විඥානෙ නේද? ඒ වෙලාවේ චක්කු විඥානෙ නැහැ. චක්කු විඥානෙ නැති වෙලාවක ඇහැ තියනවද? චක්කු විඥානේ තියෙනකොට පෙනීම ඇති වෙන්නේ. මේ චක්කු විඥානේ නැති වෙලාවක පෙනීමක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඇහක් තියෙන්න පුළුවන්ද?
ඇහ
නැහැ. නැ ඔතන පේනවා චක්කු විඥානේ පහළ වෙනකොට ඇහැ උපදිනවා චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට ඇහැ නිරුද්ධ වෙනවා පෙර නොතිබීම ඇහැ උපදිනවා චක්කු විඥානේ හට ගන්නකොට කලින් තිබුණ ඇහැකින් දකිනවා නෙමෙයි පෙර නොතිබීම ඇහැ උපදිනවා චක්කු විඥානේ පහළ වෙනකොට චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට ඒ ඇහැ නිරුද්ධයි ඒ ඉපදුන ඇහැ තියෙන්නෙත් නැහැ නැත්තම් දැන් විඥාන පහළ වෙන ගානේ ඇහැක් ඇහැක් එකතු වෙයි ඇස් කීයක් ඉතුරු වෙයිද දන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ නේද ඒතර විඥානය පහළ වුණා නිරුද්ධ වුණා ඔන්න අනිත්‍ය ඇහි දැකීම ඇති වෙනකොට පෙර නොතිබීම කලින් තිබිලා නෙමෙයි අලුතෙන් ඇහැක් හට ගන්නවා ඒක නිරුද්ධ වෙනකොටම ඊළඟට සෝත විඥානේ නම් පහළ වෙන්නේ දැන් ඇහැ අර ඇහැ නිරුද්ධයි කනක් තමයි ඊළඟට උපදින්නේ පෙර නොතිබීම කනක් උපදිනවා නේද ඊළඟට ආයේ චක්කු විඥානයක් පහළ වෙනවා නම් මේ කන නිරුද්ධ වෙලාම ආයේ ඇහැක් උපදිනවා ආයතනයක් උපදිනවා ඒකට සලායතනය කියන එක ඒ මොහොතේ ඒක උපදින්න හේතු යෙදෙනකොට උපදිනවා එකපාරකට එකයි එකයි කිව්වට අවිද්‍යාවෙන් අපිට ඕනනම් තව හදන්න පුළුවන් තමයි මේ නුවණින් දකිනකොට ප්‍රඥාවෙන් දකිනකොට පේනවා මේ මොහොතේ එක ඉපදිලා ඒ හේතු යෙදෙනකොට ඒක ඉපදිලා තියෙනවා ඒ හේතු යෙදෙන්නේ නැත්තම් ඒක ගැන කතා කරන්නවත් බැහැ අර නිමිච්ච දැල්ල වගේ දැල්ල පත්තු වෙනකොට දැල්ල ගැන කතා කරත හැකි හරි ඒ පත්තු වෙන ක්ෂණය කඩා ගන්නවා මේ තෙල් ටිකයි මේ තිරෙයි මේ නිසා මේ ඔක්සිජන් ටිකයි ඔය හින්දා පත්තු වෙන දැල්ල ඒ ටික ඉවර වුණහම ඒ දැල්ල ආයේ ඒ දැල්ල ගැන කතා කරන්නවත් බැහැ නිරුද්ධයි ආයේ තව දැල්ලක් වෙනවොත් ඒ වෙන තෙල් ටිකක් වෙන ඔක්සිජන් ටිකක් වෙන තිරයක් වෙන ප්‍රතික්‍රියාවක් එතකොට ඒ දැල්ලයි අර දැල්ලයි කියන්නේ කම්ප්ලීට්ලි වෙනස් පහන එකක් කරන එක තමයි මේ ප්‍රශ්නේ. දැල්ලපත් වෙන මොහොතේ විතරයි පහන තියෙන්නේ. පත්තු වෙන්නේ නැති එකට අපිට පහනක් කියන්න බෑ. තේම.
දකින්න ඊළඟ මොහොතේ පේන්නේ කියන්නේ ඒ වතුර ගලන්නේ යනකොට
ඔව්
ඒ වතුරේ නෙවෙයිනේ තියෙන්නේ
ඔව් ආ එතකොට ඡායාව අර වතුරෙත් නෙමෙයි ඔව් ඊළඟට ඡායාව එන දැල්ල කලින් පොඩ්ඩකට තිබර දැල්ලත් නෙමෙයි හැබැයි අපි ලෝකෙට ආйти දැක්මදී ඔක්කොම තියනවා ඡායාවක් තියනවා දැල්ලක් තියනවා ඇහක් තියනවා සීරම තියනවා නුවණින් දැකෙද්දී ප්‍රඥාවෙන් දැකෙද්දී ලෝකෝත්තර දැක්මේදී ඇහැ හටගන්න හේතු ටික යෙදිලා හින්දා ඇහක් විද්‍යමාන වෙනවා. මේ හේතු ටික නැත්තම් ඇහක් විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට ඇහක් විද්‍යමාන වෙන්නේ දැන් අපි ඇහක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? පේන හින්දා. වෙන විදිහක් නැහැ ඇහක් තියෙනවා කියලා දැනගන්න. පෙනීම සිද්ධ වුණොත් විතරයි ඕකෙන් විතරයි ඇහක් තියෙනවා කියලා දැනගන්නේ. දැන් ડોක්ටර්ත් බලන්නේ පේනවද කියලා? අකුරු කියන්න පුළුවන්ද? වෙන විදියකට බෑ. ડોක්ටර්ටවත් බෑ ඇහක් තියෙනවා. නේද? පේනවද කියන එක තමයි බලන්නේ. මොකද පෙනීමෙන් ඇසියුම් කරනවා නැහැ ඇති. ඔය හින්දා නෑ ඕක තමයි දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න බලන්න. චක්කුං වික්කවේ අනිදස්සනං ඇහැ කියන එක දකින්න බෑ. ඇහැ කියන එක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි දකින්න බෑ. ඇහැක් තියෙන ඔව්. අපි ඇහැක් තියනවා කියලා හිතා ගන්නවා විතරයි වෙන වැඩක් හින්දා. පෙනීමේ සිද්ධිය හින්දා ඇහක් තියනවා කියලා හිතා ගන්නවා විතරයි. නේද? ඇහ කියන එක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඒ මොහොතේ හටගන්න දෙයක්.
ඔව් හටගන්නවා කියලත් අපි හිතනවා. ඒ කියන්නේ විද්‍යමාන වෙනවා විතරයි. ඒකයි අර පටිච්ච සමුප්පාද කියන්නේ ඕකයි. ඔය හේතු ප්‍රත්‍ය යෙදෙනකොට විද්‍යමාන
වෙනවා.
ඔව් ඒ ප්‍රත්‍ය යෙදුනේ නැත්තම් තියෙන්න බෑ. ඒක ගැන කතා කරන්නවත් බෑ. එක ප්‍රත්‍යක් හරි අඩු වුණොත් විඥානේ නැති වුණොත් ආයෙ ඇහැක් ගැන කතා කරන්න බෑමයි. චක්කු විඥානේ පහළ වෙන්නේ නැත්තම් කොච්චර මොනවා කියුවත් ඇහැක් තියෙනවා කියලා ඒක කතා ගොඩක් විතරයි දැකීම වෙන්නේ. ඒක තමයි ප්‍රත්‍ය ධර්ම ටික තියෙනකන් විතරයි ඒ ටික තියෙන්නේ. දැන් මලමිනියක ඇහැක් තියෙනවා වගේ කිව්වා වගේ කතාවක් තමයි නැත්තම්
වෙන්නේ.
ඒක ඉතින් අපි අර සම්මතේ කියන ඇහැක් මිසක් දකින්න පුළුවන් ඇහැක් නෙමෙයි. ඒක අර බෝනික්කගෙත් ඇහැක් තියෙනවා කිව්වා වගේ කතාවක්. නේද? ඉතින් ඒ බලන්න දැන් බුදුහාමුදුරුවෝ ඔච්චර ගැඹුරකට දැකලාද කියලා ඇහැ කියන එක දකින්න බෑ කියනවා. චක්කුම් වික්‍රේ අනිදස්සන. මේ ආයතන එකක්වත් දකින්න බෑ කියනවා ඇහැ විතරනේ. කන දකින්න බෑ. නාසය දකින්න බෑ. දිව දකින්න බෑ. අපි මොකක් හරි වෙන ප්‍රත්‍යයින්ද නිකන් හිතට පේනවා විතරයි විද්‍යමාන වෙනවා විතරයි. අපි හිතන්නේ ෆිසිකලි ඔක්කොම තියෙනවා අපිට අහු වෙනවා දකින්න පුළුවන් අරව මේවා නේද? ඒක තමයි ওই ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්මයි කියනකොට ලොකු ගැඹුරක් තියෙනවා. අපේ දෘෂ්ටි ටික කඩලම බලනවා. මෙච්චර කල් ලෝකේ දැක්ක හැටි අයින් කරලම නිකන් ඇත්ත ඇති හැටියට හොයන විදිහට දකින්න. නෑ නෑ එහෙම විඥානේ නැති වෙන්නේ නෑ. විඥානේ මායාකාරය හැමතිස්සෙම ඉන්නවා. මොන ලෙඩේ සිහි නැති වුණත් ඉන්නවා අය. විඥානේ නැති වෙන්නේ මනසත් එක්ක හරි ඉන්නා මනායක. මන එතනය හරි තියෙනවා. නැත්තම් දැන් හරි ලේසිනේ නිවන් දකින්න. එහෙම එහෙම. ඒ විඥානේ කියන එක ආයෙ ආයෙ ඇති වෙන්න හේතු ටික හදලමයි අපි ඉන්නේ. නැත්තම් ඉතින් දැන් නිදාගෙන නැගිටිනකොට නැති වෙන්නේ නැහැ විඥාන. එහෙම නැති වෙන්න නෙවෙයි ඒකෙදි. අර දැන් අරමුණු ගත්තේ නැති වුණාට මේ ආයතන හයෙන් අරමුණු ගත්තේ නැති වුණාට හිත ඇතුලේ අර භවයේ පවත්වන ගතියක් තියෙනවා. ආය ආය විඥානේ ඇතිවිලි. ඒකට තමයි අර භවංග චිත්තය කියන්නේ. ඒවා කර්ම නෙමෙයි. හැබැයි මේ හිත පරම්පරාව පවත් ගන්න හැකියාව අපේ අර තියෙන හේතු ටිකෙන් අපි දීලා තියෙන්නේ. තණ්හාව, කර්මය, අරව මේවා ඕවා ටිකෙන් දැන් ආයුෂ කියන එක අපි හදලා දීලා තියෙනවා. ඉතින් ඒ කාලේ කොහොම හරි මේක පවත් ගන්න. පවත් ගන්නවා කියන්නේ එකක් ඉන්නව නෙමෙයි. ඇතිවි නැති වෙනවා. ඇතිවි නැති වෙනවා. අර පරම්පරාව කැඩෙන්න නොදී. ඕවා ඉතින් ඕවා ටිකක් අර කතා කරලා තේරුම් ගන්න අමාරුයි. අර ඉස්සෙල්ලා අර දෘෂ්ටි ටික කඩා ගන්නකම්. මොකද අපි ලෝකෙට ආйти මට්ටමින් හිතන්න ගිය ගමන් ඔන්න පටලෝ ගන්නවා අය. දැන් ඒ ටිකෙන් මිදිලම හිතුවොත් විතරයි මේක තේරුම් ගන්න පුළුවන්.
ඒ
හිතාරින් හිතාරින්
කලබලෙන්න
ඒක ඒ කලකිරීම හොඳයි. එහෙම තමයි දැන්. අර දැන් ආස්වාදේ නැති වෙනකොට කලකිරෙනවා. මෙච්චර කල් මුලාවෙන් මිද්ද ආස්වාදේ ලෝකෙින්ද ආස්වාදයක් වින්දානේ. මේවා එකක්වත් වැඩන්නේ නැහැ කියනකොට ඔන්න කලකිරීමක් එන්නේ. ඒකත් විදර්ශනා ඥානයක් ඒ. ඒක විදර්ශනා ඥානයක්. ඒ කලකිරීමෙන් තමයි මිදෙන්නේ. තනි බින්දති දුක්ඛය කියන්නේ නිබ්බිදාව කියන්නේ කලකිරෙන. ඒ දැක්ම තුලින් කලකිරෙන්නේ නිකන්
නේ. ඒක මේ දුක ඇති වෙන කලකිරීමක්
නෑ නෑ නෑ. අවබෝධයක් තුලින් එන කලකිරීමක්. නැතුව මේ මේවා කරගන්න බැරි වෙන හින්දා එන කලකිරීම නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් එන්නේ ඒකනේ. නේද? අරවා මේවා ඕන ලබා ගන්න බැරි වුණාම කලකිරෙන. විභාගයක් ෆේල් වුණාම කලකිරෙනවා. ඒ මේවා ලබා ගන්න ගිහින්නේ. ඒ මුලාවෙන් වෙන කලකිරීම ඒක. දැන් මේ නෑ කවුරු හරි මරුණහන් කලකිරෙනවා. ඒ ලෝකෙටයි තියෙන්නේ. මේක ලෝකෝත්තර දැක්මෙන් එන කලකිරීම කියන්නේ ඒක තමයි මේ ලෝකෙ මිදෙන්න එන දැක්ම ඒක. ඒක හොඳයි. ඈ? ඔව් ඒ ඕකේ කියන අර භය බයක් එනවා. බයතුපත්ඨාන ඥානය කියලා. ඒ බයක් මහා බයක් එනවා. එහෙම ගියොත් මොනව වෙයිද මං කියලා අර ආපු එකෙන් අයින් වෙන්න බයයි. ඒකට කියන්නේ භයතුපත්ඨාන ඥානය කියලා. මහා බයක් මේ ලෝකේ නැති වුණොත් ඊළඟට යයිද කියන එක නෙමෙයි. මේ ලෝකෙන් අයින් වුණොත් මොනව වෙයිද කියලා. මේ දෙකක්නේ. ලෝකේ ආපු පුරුද්ද සංසාරේ ආපු පුරුද්දේ ඉඳලා සංසාරේ නවත්තන්න හදන. ලෝකයක් තියෙනවා කියලා පිළි අරන් ඇවිල්ලා එකපාරට නැහැයි කියන්න හදනවා. දැන් මේ ආස්වාද ගොඩක් නෙමේ අතාරින්න හදන්නේ. මෙච්චර කල් විඳපු තේතවට ලොකු බයක් එනවා. අනේ මේවා නැති වෙනවා නේ. කොහොම පුළුවන්ද නිවන් දැකලා. මේ ටිකක් තියාගෙන මේ වාතේ ඇරුණොත් එහෙම මේ කියලා අර නිකන් අමුතු විදිහේ බයක් එනවා. නවත්තන්න හොඳ නෑ. එතකොට තව ටිකක් මුකුත් කරන්න ඕනේ නෑ ඉතින්. ටිකක් ඔය සද්ද නැතුව ඉන්න. ඊට පස්සේ ආයෙ නුවණින් දකින්න මේ මෙහෙම දෙයක් නෙමෙයි. මේකෙත් ඇති දෙයක් නෑ. ඒ ඇත්ත දැකීමේදී එන අර පරණ ටික අතාරින්න තියෙන අපේ හැංගිලා තියෙනවනේ හිත ඇතුලේ. කොච්චර කිව්වත් නෑ මේ ටික. ඒකෙන් බය කරලා ආයි ඇදලා ගන්නවා පරණ සසරට. එතන හුණහන් ආයි පරණ තත්ත්වයට යනවා. ආයි ටිකක් ඉඳලා ආයි පටන් ගන්න. බය නෑ. ඒක මේ අර විදර්ශනාවේම ගතියක් තමයි අර ડિප්‍රෙෂන් ගතියක් එන එක. ඒකේ වැඩිම. තෙතෙන්දී අඳුර ගන්න ඕන මේකෙම මේකක් කියලා. ඒක දැනගත්තාම ආයේ ඒක නැති වෙලා යනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. නිකන් තමයි මාර බලවේග කියන්නේ. මාරයා ඉඩ දෙන්නේ නැහැ ලේසියෙන් එයාගෙන් ගැලවෙන්නේ. කෙනෙක් යන්න හදනකොට කොහොම හරි ආපහු ඇදලා ගන්නවා. ඒක තමයි ඒ කරදර. ඒක තේරුම් ගත්තාම අරයා කරදර කරන්නේ. ඒ කියන්නේ අපේ කෙලස් ටික එන්නේ. අපි ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒක කරදරයක්. අපිට නිකන් ඒ දුකක්. මොන කරදරයක්ද මේ වෙනද මේ කරදර නැහෙනේ දැන් මේ ආයෙන්නේ කියලා නිකන් එහෙම හිතෙනවා. එතකොට ඒක නුවණින් පෙන්වන්න ඕන මේකයි මේකේ හැටි. දැන් අර මාරයට කියනවනේ මාරයා කියලා අඳුරගත්තාම යනවා යන්න කියලා. අඳුරගත්තේ නැත්තම් අපි අහු වෙනවා. ආපහු පරණ පුරුද්දට වැටෙනවා. මේ කරගෙන ආපු එක නවත්තලා තව ටිකක් සංසාරේ යන වැඩ ටිකක් කරනවා ඊළඟට. ඊළඟට කෙලෙස් මතු වෙන්න ගන්නවා. ඒවත් හරි ආසා විදිහට එන්නේ. ඔව්. ඒක අඳුර ගන්න ඕනේ. මේ මේක තමයි මේ වෙන සෙල්ලම. අපිව සසරේ ගෙනියන්න එක එක ඒව ඇත්තන අපේ හිතෙන්මයි එන්නේ. අපට ඒක අඳුර ගන්න බෑ. මේ මුලා නා. මේ මාර කියන්නේ කෙලස් මාරමයි කියන්නේ. එනිකක් කෙනෙක් කෙනව නෙමෙයි අපේ හිත ඇතුලේ අපි හදාගත්තු ටිකෙන් මිදෙන්න අපි කැමති නැහැ. දැන් මේවා මෙහෙම කතා කර කර හිටියට ඕක ප්‍රැක්ටිකලි කරන්න ගියාම වෙන වෙන පැති වලින් ආයෙ ඇදලා ගන්නවා මේ පරණ පුරුදු වලට. ටිකක් අපි උත්සාහයක් කරන් අත්හැරගෙන ගියාට ආයෙ අරවට එනකොට ඒක ටිකක් අර බලවත් වෙලා ඉන්නේ. ඒවයි ආසාව වැඩි කරලා ඉන්නේ. හැබැයි ඒක දැක්කහම ආයේ තේරුම් අරන් ආයේ පටන් ගන්නවා.
ඒලා විදර්ශනේ කරන්න ඕනේ.
නෝ නුවණින් බලා හිටියොත් අරක වැඩි වෙලා තියෙන්නෙත් නැහැ. ඊට පස්සේ පුදුමාකාර සතුටක් එනවා. අරගේ අනිත් පැත්ත හැරෙනවා. හැබැයි අර ටික පන්න ගන්න ඕනේ. ආපහු පරණ පුරුද්දට යන්නේ නැතුව. ඔකෙදි තමයි ඉතින් අර ගොඩක් කලාවට මේ උපදෙස් ගන්න කියන්නේ. එහෙම නැත්නම් ඉතින් තනියෙනුත් පුළුවන් ඕක. ඔක තීරුම් ගත්තට පස්සේ දැන් සමහර වෙලාවට ඉතින් ඔක්කොම අතහැරලා දාලා ඔය නිකන් බණ කතා ටිකක් කර තේර තේරි ගාථා එහෙම ඒව උදාන වාක්‍ය එහෙම ඒ වගේ ඒවා කියවන්න ඕනේ. රහතන් වහන්සේලාගේ කතා ඒව නිකන් කියවනකොට හරියනවා ඔකට. ඒත් කමක් නෑ. ඒකත් හරි. අද සමතේ තියෙන අසුවයක්. ඒකත් හොඳයි. සමත විපස්සනා සරින් සරේ කරනවා. සමතෙන් ආයේ හොඳට හදාගෙන ඊට පස්සේ ආයේ කරමු. එතකොට හිත ශක්තිමත්නේ. දැන් ඒ දෙක තියනවා මේ වාසි. හොඳයි. මම හිතන්නේ අද ගොඩක් කියලා කතා කළා නේ. එුණාට වැදගත් වෙනවා සාකච්ඡාව. එහෙනම් අපි මේ කාලය තුල දැන් ඔබලොක් වගේම හොඳ සීලයක් රැකුණා, සමාධිය වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩිමක් වෙන්නේ ඒක ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාවට වඩා ගොඩක් සස් ප්‍රතිපත්ති පූජාව. ඒවෙන් මහානිසංස කුසල් සම්භාරයක් රැස්ුණා කියලා සතුටු වෙන්න පුළුවන්. එතන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම උදව් වෙන කුසල් සම්භාරයක් ඔය රැස්ුණා. එතකොට ඒ වර නිකං කරන ආමිස පින් වගේ නෙමෙයි. සංසාරේ කවදා හරි නිවන් අවබෝධ කර ගන්න කම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකයි මහා නිසංස කියන්නේ. ඉතින් අපිට පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නෝ නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු ආසනා වේවා. එහෙම ඒ සතුටටපත් වෙන මේ දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධාවක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියනවා නම් ඒ සමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. නියගිය කෙනෙක් යම් කිසි නරක දැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා දතනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ළඟට අපේ මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර. දැන් දන්නවනේ ලෝකෙට ඇති ඕන දෙයක් සංඛාර ගොඩක්. ඒ සබ්බේ සංඛාරා සියලු සංඛාර. ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතට ආරමුණු වෙන ධම්ම. මේ සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ අනත්තාති. ඔය බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤායේ පස්සති. එතකොට තමයි මේ මුලාව හින්දා මෙච්චර කල් වින්ද දුක කලකිරිලා අතාරින්නේ. අතනි බින්ද තී දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගය වෙන්නේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සත් සත් සත්